maha rahatun wedi mang osse
teruan saranai avasarai ape swamin wahanse අද සමාජයේ විවිධ ගැටුම් කලහකාරී තත්ත්වයන් ඇති වෙනවා. මේ තිහා මිනිසුන් බැලිය යුතු ආකාරය, ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව ක්‍රියාකාරී විය යුතු ආකාරය ඔබ වහන්සේ කොහොමද ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කර දෙන්නේ?
මෙහිමයි නෝනා. දැන් ඔබතුමිය ඔය ප්‍රකාශ කරන්නේ රට තුල තියෙනා වූ යම් යම් අර්බුදකාරී තත්ත්වයන් වැඩි කියන කාරණේ. ඒතර අර්බුදකාරී තත්ත්වයන් කියන්නේ මොකද්ද? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායක් වීම වැඩි. තේන්නද? දැන් ඕකනේ ඔය කතාවේ තේරුම නේද? දැන් ඔය කතාවේ තේරුම රට තුල ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායක් වීම ඒ වගේම පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව නිසා සකස් කරගන්නා වූ දුක වැඩි කියන කාරණේ. එහෙනම් නෝනා ඔය කාරණේ සමාජගත වෙලා තියෙනවා නම් ඔය කාරණේ සකස් වීමට හේතු දෙකක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එක හේතුවයි තියෙන්නේ. මොකක්ද ඒක හේතුව? තෘෂ්ණාව. තේරෙනවද? සමාජය තුල දුක වැඩි නම්, සමාජය තුල බලාපොරොත්තු කඩවීම වැඩි නම්, අපි නොසිතූ දේ සිදුවෙනවා නම්, ඒකට එකම හේතුව, දුකට හේතුව තෘෂ්ණාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දුකට හේතුව තෘෂ්ණාව නම් නෝනා, නිරේතුරුවම ජනතාව තුල තෘෂ්ණාව වැඩි වෙන්නේ කුමක් කරේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ කාරණා පහ කරේ තියෙනා වූ තෘෂ්ණාව වැඩි. එතකොට තෘෂ්ණාව වැඩි නිසා දුක වැඩි වෙනවා. එහෙමනම් තෘෂ්ණාව වැඩි වෙන්න හේතුව කුමක්ද? ජනතාව ආරෂ්ඨාංගික මාර්ගයෙන් හැරෙන්නේ. දැන් ආරෂ්ඨාංගික මාර්ගය තමයි තෘෂ්ණාව තුනී කරන, දුක තුනී කරන ලෞකික මාර්ගය, ලෝකෝත්තර මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ලෞකික ජීවිතයේදී ඔබලා දුවාදරුව පෝෂණය කරමින්, රැකී රක්ෂා කරමින්, රට ජාතිය ගැන හිතමින් මේ ගත කරන ලෞකික ජීවිතය තුළ ඔබගේ දුක වැඩි කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙන්න එක හේතුවයි තියෙන්නේ. මොකද්ද ඒක හේතුව? අනිවාර්යෙන්ම රටේ ජනතාව ආරෂ්ඨාංගික මාර්ගයෙන් දුර්වල. රටේ ජනතාව ආරෂ්ඨාංගික මාර්ගයෙන් දුර්වල වෙන්න, දුර්වල වෙන්න, දුර්වල වෙන්න ජනතාවගේ තෘෂ්ණාව කියන කාරණේ වැඩි වෙනවා. ජනතාවගේ තෘෂ්ණාව කියන කාරණේ වැඩි වෙද්දී තෘෂ්ණාවට අදාළව නොනා බලාපොරොත්තු කඩවීම, දුක් වේදනා කියන කාරණය මතුවෙනවා. එහෙනම් දැන් මේ සෑම දෙයක්ම හේතුඵල ධර්මයක්. එක පුද්ගලයෙකුට වරද්ද කියලා දෙන්නෙකුට වැරද්ද කියලා අපිට මේ ප්‍රශ්නේ කවදාකවත් විසඳන්න බැහැ. පොදුවේ ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වලභාවයයි පවතිනා වූ ප්‍රශ්නවලට ධර්මානුකූල හේතු හැටියට භික්ෂුවක් හැටියට මට කියන්න පුළුවන්. දැන් මීට මාසයකට වගේ ඉස්සෙල්ලාම මම දකුණු පළාතේ වැඩ හිටියේ, මැතිවරණයක් තිබ්බ, ප්‍රාදේශ සභා මැතිවරණේ. ওই මැතිවරණයට පහවදා ගමේ කැපකරු මහත්තයා මට ඇවිල්ලා කිව්වා, ස්වාමීන් වහන්සේ එක පාර්ශවයක් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබලා තියෙනවා කිව්වා. තව පාර්ශවයක් අතිවිශිෂ්ට පරාජයක් ලැබලා තියෙනවා කිව්වා. ඒතර නෝනා දැන් මේ මැතිවරණයත් එක්ක බලද්දී යම් පාර්ශවයක් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබද්දී තවත් පාර්ශවයක් අතිවිශිෂ්ට පරාජයක් ලබද්දී ඒකේ ධර්මානුකූල විග්‍රහය තමයි ජනතාව තුළ එළීම් ගැටීම් වැඩි ධර්මානුකූල විග්‍රහය. එහෙම කියද්දි මට ඇත්ත වශයෙන්ම බියක් ඇති වුණා දෙවියනේ, අනාගතයේ මොනවැනි ව්‍යාකූල තත්ත්වයක් රටට උදා වේද කියන කාරණේ. එක් පාර්ශවයක් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවායි කියන කාරණෙන් භික්ෂූන් හැටියට මම නම් සතුටු වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොසල් රජතුමා අරමුණු කරගෙන කොසල් රජතුමා මගධ රාජ්‍යයේ අජාසත් රජතුමාත් එක්ක යුද්ධයකට පැටලෙනවා. මොකද යුද්ධයකට පැටලුණාට පස්සේ එතනදී බලවත් අසාධාරණය කරන්නේ අජාසත් රජතුමා. මොකද එයාගේ පිය රජතුමත් මැරුවා, තාත්තවත් එයා මැරුවා. තාත්තා මැරුවට පස්සේ තාත්තාගේ බිසව, ඒ කියන්නේ අජාසත් රජතුමාගේ අම්මා කියන්නේ කොසල් රජතුමාගේ සහෝදරියක්. එතකොට දැන් බිම්බිසාර රජතුමා දුක් දීලා මැරුවට පස්සේ බිම්බිසාර රජතුමාගේ බිසවත් ඒ දුකෙන්ම මැරුණා. ඉතින් ඒ වෙලාවේ මේ කොසල් රජතුමා තමන්ගේ අක්කාට දෑවැද්දට දුන්න නගරයක් තිබ්බා, කසී ග්‍රාමය, මගේ මතකේ හැටියට. එතකොට කොසල් රජතුමාට කිව්වා කසී ගාමේ මට අවශ්‍යයි කියලා. මොකද දැන් රජතුමාත් මැරුවා, කොසල් රජතුමාගේ අක්කවත් ඒ දුකෙන්ම නැති වුණා. නැති වුණාම කොසල් රජතුමා කිව්වා, හරි මං දෑවැද්දට දුන්න රාජ්‍ය මට ඕනේ කියලා. ඒ වෙලාවේ අජාසත් රජතුමා රාජ්‍ය දුන්නේ නැහැ. දෙන්නා යුද්ධයකට පැටලෙනවා. යුද්ධෙම් නොනා කොසල් රජතුමා පරාද වෙනවා. කොසල් රජතුමා පරාදුනාට පස්සේ ජනතාවගේ වැඩිම අනුකම්පාව ලැබෙන කොසල රජතුමාට. මොකද අජාසත් රජතුමා තාත්තවත් මරලා ඉන්නේ ඒ වෙලාවේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් වෙලා ඉන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ කොසල රජතුමා අජාසත් රජතුමාත් එක්ක යුද්ධෙන් කොසල රජතුමා පරාද වුණා කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් ජයග්‍රහණයක් ලබයිද ඔහු ජයග්‍රහණය නිසා හතුරන් ඇති කර ගන්නවා කියලා. දැන් අපි එහෙම නෙමෙයිනේ කියන්නේ ජයග්‍රහණයක් ලැබුවොත් අපි මොකද කරන්නේ? ආමච්ඡන්දයන් විඳමින් ආස්වාදයේ විඳමින් බලවත් අනතුරක් කරා යනවා. ඒතර බුදුරයන් වහන්සේ දේශනා කරනවා ජයගත් කෙනා සතුරන් ඇති කර ගන්න. පරාජය වෙච්ච කෙනා ශෝකයෙන් යුතුව ජීවත් වෙනවා කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඔකම ජය පරාජය අර්ථය බුදුරයන් වහන්සේ දේශනා කරනවා. එතකොට අර මැතිවරණයකින් අර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා තව කෙනෙක් පරාජයක් ලැබුවා කියන්නේ නෝනා ජනතාවගේ ඇලීම් ගැටීම් වල ස්වභාවය වැඩි. ඒකයි ප්‍රතිඵලයෙන් අපිට දකින්න තියෙන්නේ. එතකොට ඇලීම් ගැටීම් වල ස්වභාවය වැඩි කියන්නේ මොකද? ජනතාව තුල තෘෂ්ණාව සකස් වෙන්නා වූ වේගය වැඩි. එතකොට ජනතාව තුල තෘෂ්ණාවේ බලවත්භාවයයි අර මැතිවරණයේදී අර දෙආකාරයෙන් අධිපති ජයග්‍රහණිකුත් අන්ත පරාජිකුත් කියන කාරණා දෙකට මැතිවරණ ප්‍රතිඵලයන්. ඉතින් එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා නිරේතුරුවම මේ පරාජය වෙච්ච පාර්ශවයත් ජයග්‍රහණය ගත්ත පාර්ශවයත් ධර්මානුකූලව පරාජයත් ජයග්‍රහණයත් කළමනාකරණය කරගන්න. පරාජිතයා දක්ෂ වෙන්න ඕනේ හිතන්න. ඇයි මං පරාජ වුණේ? ධර්මානුකූලව පරාජයට හේතුව තමන්ගේ අකුසල් පක්ෂය වැඩි. ලෝභ ද්වේෂ මෝහයන් වැඩි. සීල්පද බිඳීම් වැඩි. ඒ නිසා මෙයා පරාජය කරා ගියා. ඒ නිසා පරාජය වෙච්ච කෙනා දක්ෂ වෙන්න ඕනේ ධර්මානුකූලව දකින්න. පරාජය වුණේ අපි තුල සකස් වුණා වූ වැරදි නිසා, අකුසල් නිසා. ඒ නිසා මම නිරේතුරුවම පරාජය ධර්මානුකූලව කුසලයේ තුල සීලයේ තුල ශක්තිමත් වෙලා පරාජය ජයග්‍රහණයක් බවට පත් කරගන්නවායි කියන තැනට එන්න. ඒතර පරාජිතයා දක්ෂ වෙන්න ඕනේ ධර්මානුකූලව පරාජය ජයග්‍රහණයක් බවට පත් කරගෙන ඉස්සරහට එන්න. ඒ වගේම විශිෂ්ට ජයග්‍රහණයක් ගත්ත කෙනා එයා මොකද කරන්න ඕනේ? ජයග්‍රහණය නිසා ආස්වාදයට පත් වෙලා කාමච්ඡන්දයන් විඳලා අනාගතේ ඇතිවෙන්නා වූ ආණ්ඩු ගැන, අනාගතේ ඇතිවෙන්නා වූ ඇමති මෙතිකම් ගැන සිහින දක දක ඉන්න ගියොත් ප්‍රශ්නේ නියමාකාරය විසඳෙන්නේ නැහැ. එයා දක්ෂ වෙන්න ඕනේ හිතන්න, මම මේ ජයග්‍රහණය අපිට ලැබුණේ අපේ කුසල් සංස්කාරයන්, අපේ සීලේ ශක්තිය බලය නිසා කියලා ධර්මානුකූලව දැකලා එයා තමන්ගේ ජයග්‍රහණය නොනා නිරයතුරුවම ධර්මයෙන් පෝෂණය කරගෙන ඉස්සරහට යන්න දක්ෂ වෙන්න ඕනේ. ධර්මයෙන් පෝෂණය කරගෙන ඉස්සරහට යන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද එසේ නොවුනොත් පරාජය වෙච්ච කණ්ඩායම පරාජය නිසා ධර්මානුකූලව ජයග්‍රහණයක් කර අරගෙන යන්නේ නැතුව පරාජය වෙච්ච කණ්ඩායම නිරයතුරුවම ජනතා විරෝධී ආකාරයෙන් ජනතාවට නොගැලපෙන ආකාරයෙන් ක්‍රියා කරමින් පරාජය ජයග්‍රහණයක් කර අරන් යන්නේ යනවනම් නෝනා මුළු රටම ව්‍යාසනයක් කර අනිවාර්යයෙන්ම යන. ඒ දෙපැත්තට මේක තියෙනවා. පරාජය වෙච්ච කණ්ඩායම දක්ෂ වෙන්න ඕනේ පරාජයට හේතුව ධර්මානුකූලව මතු කරගෙන නොනා ඒ ධර්මානුකූලව තමන්ගේ පරාජය ශක්තිය බවට පත් කරගන්න. මොකද රටක පක්ෂ විපක්ෂ දෙපැත්තම තියෙන්න ඕනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙන නම් එතන රාජ්‍ය තියෙන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම පරාජය වෙච්ච කණ්ඩායම නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ ධර්මානුකූලව පරාජය යටපත් කරලා ජයග්‍රහණය කරා ඉස්සරහට එන මාවත සකස් කරගන්න. නමුත් අපේ රටවල් වල තියෙන ලක්ෂණය තමයි පරාජය වෙච්ච වේවා ජයග්‍රහණය වෙච්ච අය වේවා නෝනා ධර්මානුකූලව මේක කළමනාකරණය කරන්න දක්ෂ නැහැ. එක එක උපක්‍රමශීලී ක්‍රම තුලින් මේ අඩු ඉස්සරහට ලේසියෙන් යන්න පුළුවන් ක්‍රම වලින් වැරදි ක්‍රමවේදයන් කරන්න ගිහිල්ලා නෝනා බලවත් අනතුරු කළ රාජ්‍ය ගමන් කරන්න පුළුවන්. මොකද යම් රටක පාලකෙක් දුර්වල නම් ඒ දුර්වල පාලකතුමා නිසා රාජ්‍ය දුර්වල වෙනවා. තමන්ගේ පාලන කාර්ය දුර්වල වෙනවා. එයා ඒ පාලනකාරයේ දුර්වල වෙලා යම් දවසක පාලනයෙන් බැහැර වුණාට පස්සේ නෝනා ඒ පාලන කාලය විතරක් නෙමෙයි විනාශයට පත් වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. දුර්වල පාලකයෙක් නිසා අනාගතේ පත්වෙන්නා වූ පාලකයාත් විනාශ කළ දානවා. ඒක හේතුඵල ධර්මයක්. දුර්වල පාලකයෙක් නිසා ඒ පාලනය තුළින් ඊළඟට පත්වෙන්නා වූ අනාගත පාලකයාත් විනාශ කළ දානවා. ඒක වෙන්නේ නෝනා දුර්වල පාලකයෙක් නිසා ඉදිරියේදී ඒ දුර්වල පාලකයා විසින් තියන්නා වූ මැතිවරණයකදී අනිත් පාර්ශවයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයකට යනවා. ඒ අතිවිශිෂ්ට ජයග්‍රහණය නිසාම ප්‍රතිපක්ෂය දුර්වල වෙනවා. දුර්වල වෙලා පත් වෙන අය ඒකාධිපති ස්වරූපයෙන් දුර්වල වෙනවා. අනිවාර්යෙන් මේක වෙනවා. දැන් 1973 JR ජයවර්ධන මහත්තයා විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ප්‍රතිපක්ෂය අන්තිමට දුර්වල වෙනවා. ඒ විශිෂ්ට ජයග්‍රහණය අවුරුදු 40ක දීර්ඝ කාලීන යුද්ධයක් රටට දායාද කරනවා. ඒ නිසා නිරයතුරුම පාලකෙක්ගේ දුර්වලභාවය තුළ ඒ පාලනය විතරක් නෙමෙයි නෝනා, අනාගතයේදී පත්වෙන්නා වූ පාලකයන් ඒකාධිපති ස්වරූපයකට යන්න මාර්ගය මේ තුලින් සකස් කළ දෙනවා. එතකොට මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ පාලක පන්තියේම වැරදිමයි. තේන්න, පාලක පන්තියේම වැරදිමයි. බලලෝභය නිසා නියමිත කාලවලදී මැතිවරණ තියන්නේ නැහැ. නියමිත කාලවලදී ජනතාව ඉදිරියට යන්නේ නැහැ. ඒවා නිසාම නෝනා ජනතා දේශයේ වෛරය වැඩි වෙලා හිතා ගන්න පැලි ප්‍රතිඵල සමාජයට අත් කර. එතකොට මේ සියල්ලටම හේතුව මොකද්ද? පාලකයා ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියේ නැහැ. පාලකයා ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියේ. ඒ නිසා නියතුරුවම රාජ්‍යයක ශක්තිමත්භාවයේ රාජ්‍යයක සාමය රැකෙන්න නම් නෝනා පාලකයා නිරයතුරුව පෞරුෂත්වයෙන් යුත් පාලකෙක් වෙන්න ඕන. කොන්ද පණ තියෙන පාලකෙක් වෙන්න ඕන. එතකොට මේ පෞරුෂත්වයෙන් යුත් පාලකයා කොන්ද පණ තියෙන පාලකයා කියලා ධර්මයේ කියන්නේ නෝනා මේ පාලකෙක්ගේ ශාරීරික ස්වභාවයෙන් නම් නෙමෙයි. මේ අපේ මේ සමාජයේ වැරදි අර්ථකථන දෙන්නේ. තේරෙනවද? ශාරීරික ස්වභාවයෙන් නෙමෙයි පෞරුෂත්වය කියලා බුදුදහමේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ලකුණ්ඩ බද්දිය මහරහතන් වහන්සේ කියන්නේ නෝනා මේ අඩි 4ක්වත් උස නැහැ. ලකුණ්ඩ බද්දිය මහරහතන් වහන්සේ දවසක් ආරාමේ වැඩ ඉන්නවා, බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. ආගන්තුක ස්වාමීන් වහන්සේලා එක එක පැති වලින් එනවා. අනේ අර ලකුණ්ඩ බද්ද ස්වාමීන් වහන්සේ අඩි 4ක් විතර උස පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔය වයසෙන් වැඩි, නමුත් ශරීරයෙන් පොඩි. අර ස්වාමීන් වහන්සේලා කියනවා ආයුෂ්මතුන් මෙහෙන්න දැහැත් විට ගේන්න කියලා. තව කෙනෙක් කියනවා මට පඩික්කම ගේන්න කියලා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ගිහිල්ලා මට පැන් ටිකක් ගේන්න කියලා. තව ස්වාමීන් වහන්සේ කියනවා ගිහිල්ලා මට ගිලම්පසක් ගේන්න කියලා. අර ස්වාමීන් වහන්සේකින් ඇති තරම් වැඩ ගන්න. ඒ ඉතින් ප්‍රමාණෙන් පොඩි. හැම කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක බලන් ඉන්නවා. බලා ඉඳලා කියනවා මහණෙනි, ඔබලා දන්නවද ඔය ස්වාමීන් වහන්සේ කවුද කියලා? ඔය ලකුණ්ඩ බද්දීය ස්වාමින් වහන්සේ සම නොවැදුනා වූ සමාධියක් නැහැ කියනවා. සම නොවැදුනා වූ සමාධියක් නැහැ. ඒ කියන්නේ යම් රහතන් වහන්සේ කෙනෙකුට සමවදින්න පුළුවන් සමාධියක් තියෙනවා නම් ඒ සියල්ලෙන්ම පරිපූර්ණ වූ භික්ෂුන් වහන්සේ. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේලා බය වෙනවා. බය වෙලා උන්වහන්සේට වන්දනා කරලා ඔක්කොම කරලා, ඒ කියන්නේ නෝනා බුදුදහමේ පෞරුෂත්වය කියන්නේ ඇඟේ පතේ උස මහත නෙමෙයි. කොණ්ඩ පණ තින නායකෙක්, පෞරුෂත්වයේ තින නායකෙක් කියලා බුදුදහමේ කියන්නේ නෝනා යම් නායකෙක් Taman බලයට පත් වෙන්න පෙර ආතෝ යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. Taman බලයට පත් වෙන්න ඉස්සෙල්ලා යම් ප්‍රතිපත්තියක් ජනතාවට ඉදිරිපත් කරලා එයා බලය ලබා ගත්තට පස්සේ ඒ ප්‍රතිපත්තිය ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ඉටු කරනවා නම් එයා තමයි පෞරුෂත්වයෙන් යුත් නායකයෙක්. තේන්න, ධර්මානුකූලව ඒකයි අර්ථය. යම් පාලකෙක් යම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනතාවට ඉදිරිපත් කරලා ජනතාවේ ප්‍රතිපත්තියට බලය දීලා නෝනා ඒ පාලකයා බලයටපත් වුණාට පස්සේ ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය නියමාකාරයෙන් ඉටු කරනවාද ඒ පාලකයා තමයි පෞරුෂත්වයෙන් යුත් පාලකයා, කොන්ද පණ තියෙන පාලකයා. එයාගේ ශාරීරික ප්‍රමාණය කොච්චරක් වෙනවාද කියන කාරණේ අදාළ නැහැ. කොන්ද පණ නැති පාලකයෙක් කියන්නේ නෝනා පෞරුෂත්වයෙන් දුර්වල පාලකයෙක් කියන්නේ යම් පාලකෙක් බලය ලබා ගන්න පෙර ආතුව ජනතාවට යම් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා එයා බලය ලබා ගත්තට පස්සේ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරනවා නම් යම් යම් හේතු දක්වලා මුදල් නැහැ, එහෙම නැත්නම් හිටපු ආණ්ඩුවල වැරදි කියලා, එහෙම නැත්නම් ඉන්දියා විරුද්ධ වෙනවා, චීන විරුද්ධ වෙනවා, ඇමරිකා විරුද්ධ වෙනවා කියලා තමන් ඉදිරිපත් කළා වූ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම බාහිර වැඩසටහනක් නම් ගෙනියන්නේ නෝනා ඒ පාලකයා කොච්චර ශක්තිමත් ශරීරයක්, සුන්දර ශරීරයක් තිබ්බත් ඒ පාලකයා පෞරුෂත්වයෙන් තොර පාලකෙක්ම, කොන්දක් පණ නැති පාලකෙක්මයි. එහෙනම් ඔබලා දකින්න 1977 ඉඳන් මේ දක්වා මේ රටේ යම් පාලකෙක් පත් වුණා නම් ඒ පාලකයා තුළ පෞරුෂත්වයේ කොන්ද පණ තියෙන ගතිය තිබ්බාද නැද්ද කියන කාරණේ ඔබලා හිතලා දකින්න. ඒ නිසා නිරේතුරුවම මෙන්න මේ දුර්වලතාවයන් නිසා නෝනා රාජ්‍ය නිරේතුරුවම සාමය අතින් වේවා, සමෘද්ධිය අතින් වේවා, සංවර්ධනය අතින් වේවා බලවත් අනතුරු කරා දිනෙන් දින ගමන් කර. එහෙනම් දැන් මම මේ සෑම දෙයකටම හේතුව කිව්වේ මොකද්ද? ජනතාවගේ දුක වැඩි, දුකට හේතුව සුෂ්ණාවයි, තෘෂ්ණාවයි දුකයි දෙකම සකස් වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරවයි ජනතාව ඉන්නේ. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව ජනතාව ඉඳිද්දී ඊට අදාළව නොනා විපාකයන් සමාජය තුල සකස් වෙනවා. එතකොට මේ විපාක වෙනස් කර ගන්න නම් ජනතාවට ඉස්සෙල්ලා නොනා රජතුමායි නිවැරදි වෙන්න ඕනේ. යෝ රජතුමායි නිවැරදි වෙන්න ඕනේ. මොකද එතනින් තමයි මේක පල්ලෙහාට ගලාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අර අදම්මික කියන සූත්‍රයේදී දේශනා කරනවා රටේ රජතුමා පිරිහෙන්න රටේ ඇමතිවරු පිරිහෙනවා කියලා. ඇමතිවරු පිරිහෙන්න මන්ත්‍රීවරු පිරිහෙනවා කියනවා. ඇමතිවරුයි මන්ත්‍රීවරුයි රජුයි පිරිහෙත්ත තැන මහණ බමුණන් පිරිහෙනවා කියනවා. මහණ බමුණන් පිරිහුණාට පස්සේ රටේ ජනතාව පිරිහෙනවා කියනවා. රටේ ජනතාව පිරිහුණාට පස්සේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉරහඳ විකෘති වෙනවා කියලා. ඉරහඳ විකෘති වෙනවා බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ග්‍රහ තාරකා විකෘති වෙනවා කියලා. ග්‍රහ තාරකා විකෘති වුණාට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ අවව වැස්ස වෙනස් වෙනවා කියලා. සිතු වෙනස් වෙනවා කියලා. ඒ නිසාම නෝනා ජනතාව මරණීය දුකට මරණීය වේදනාවට පත් වෙනවා කියනවා. රෝගාබාධයන් නිසා මානසික ආබාධයන් නිසා බලවත් මරණීය ආබාධයන්ට පත් වෙනවා කියනවා.
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර වූ සමාජයක දුක වැඩි වෙනවා, විපත් බහුල වෙනවා. ඒ බව අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. එවැනි පරිසරයක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන අයෙකුටවත් රැකවරණයක් නැද්ද ස්වාමින් වහන්සේ?
මෙහෙමයි නෝනා, සමාජය තුල එවැනි තත්ත්වයක් මැති වෙන්නේ සිල් පුරණ අයගේ තපුසල් නිසා. සිල් පුරණ අයගේ තපුසල් නිසා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ සිල් පුරණ අය නිසා මානසික පීඩාවකට, මානසික ව්‍යාධියකට පත් වෙනවා නම් ඒපත් වෙන්නෙත් නෝනා අනිවාර්යෙන්ම එයාගේ තපුසල් විපාකයක් නිසා. මොකද මායා ලෝකයේ වර්තමානයේ ගොඩනගන්නේ වැරදි කරන කෙනා වැරදි කරලා එයා සතර පායට වැටෙනවා, වැරදි නොකරන කෙනා වැරදි කරන කෙනා කරන වැරදි වලට ගැටිලා එයා සතර පායට වැටෙනවා. එනිසා නෝනා මේ යන ගමනෙන් අපිට නිවැරදි වෙන්න තනි තනිව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භික්ෂුන් වන අපිට බුදුරජාන් වහන්සේ පැනවූ විනයක් තියෙනවා නෝනා. ඒ විනය තුල බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරනවා රජවරු පනවන්නා වූ නීතියට ගරු කරන්න කියලා. ඒක අපිට තියෙන විනයක්. රජවරු පනවන්නා වූ නීතියට ගරු කරන්න කියනවා. ඒතර රජවරු පනවන්නා වූ නීතිය කියන්නේ මොකද්ද? රටේ ව්‍යවස්ථාව. රටේ ව්‍යවස්ථාවට ගරු කරන්න කියලා බුදුරජාන් වහන්සේ අපිට කියන්නේ. ඒතර රටේ ව්‍යවස්ථාවට ගරු කරන්න කියද්දී අපිට කොතනකවත් භික්ෂුන් හැටියට අපිට කියන්න බෑ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න කියලා. අපිට එහෙම කියන්න බෑ. ඒකට ව්‍යවස්ථානුකූල ක්‍රමයක් තියෙනවා. දැන් පහුගිය මැතිවරණයේ ප්‍රාදේශ සභා මැතිවරණයකදී ජනතාව අතිවිශිෂ්ට බලයක් දුන්නා කියලා අපිට කියන්න බෑ පුතේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියලා. මොකද ඒ දීලා තියෙන ප්‍රාදේශීය සභා මැතිවරණයකට, මහ මැතිවරණයකට නෙමෙයි. දැන් අපි එහෙම කියනවා නම් නෝනා ඒ කියන මොහොතේම අපි බුදුරයන් වහන්සේට අකීකරු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරයන් වහන්සේ කියනවා රජවරු පැනපු නීති වලට පිට වෙන ඉවිරියන්න බෑ කියලා. නමුත් රාජ්‍යයක් දැනගත යුතුයි. ජනතාවගේ කැමැත්තට අදාළව කටයුතු කරන්න. ඒක රාජ්‍යයක් දැනගත යුතුයි. දැන් අතීතයේ මැතිවරණයකදී ජනතාව පැහැදිලි පිළිතුරක් දීලා තිනවා රාජ්‍ය දැනගත යුතුයි. ජනතාව මේ ආවා වූ ගමන අනුමත කරලා නැහැ. මේ ආවා වූ ගමන අනුමත කරලා නැහැ. එතකොට රාජ්‍ය දැනගත යුතුයි නෝනා අනිවාර්යෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් කැමැත්ත ඉටු වෙන ආකාරයට තමන්ගේ කටයුතු වෙනස් කරගන්න. ඒක රාජ්‍යයක් කරන් දැනගත යුතුයි. නැතු අපිට භික්ෂූන් වැටියට රටේ ව්‍යවස්ථාවට එරෙහිව වචනයක්වත් ප්‍රකාශ කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළ නම් බැහැ නෝනා. තේන භික්ෂුවක් හැටියට මම ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ නිසා නමුත් රාජ්‍ය දැනගත යුතුයි. මේ ක්‍රමයේ වෙනස් නොවුනොත් බලවත් ව්‍යාසනයන් රට තුල අනාගතයේදී ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම රජයේ පාර්ශවයෙන් තමයි මේ වෙනස් වීම සිද්ධ වෙන ජනතාවගේ පාර්ශවයෙන් නෙමෙයි.
ස්වාමීන් වහන්සේ දැන් යම් කිසි පාලකයෙකුගේ පෞරුෂත්වය වෙන්නේ ජනතාවගේ සුරක්ෂාව, ඒ වගේම අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මාලාව ඉටු කිරීම පමණමද ස්වාමීන් වහන්සේ?
ධර්මානුකූලව ඒක තමයි මෙන්න. වෙන දෙයක් නැහැ. භික්ෂුවකගේ පෞරුෂත්වය කියන්නේ නෝනා භික්ෂුවකගේ සුන්දරත්වය නෙමෙයි. භික්ෂුවක් සුන්දරව ලස්සන වෙලා දහස්කට සිවුරක් පෙරවලා ලස්සන වාහනයක යන්න පුළුවන්. ධර්මානුකූල උන්වහන්සේ පෞරුෂත්වයෙන් යුත් භික්ෂුවක් නෙමෙයි. යම් භික්ෂුවක් තුන ආර්ය සීලය තියෙනවා නම්, ආර්ය සමාධිය තියෙනවා නම්, ආර්ය ප්‍රඥාව තියෙනවා නම්, ආර්ය ඥාන දර්ශන තියෙනවා නම්, ආර්ය විමුක්තිය තියෙනවා නම්, උන්වහන්සේ පෞරුෂත්වයෙන් යුත් භික්ෂුව. එතනයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එනිසා නිරේතුරු ඔබතුමිය ප්‍රශ්නයක් මගේ මුලින්ම ඇහුවේ මේ රට තුල දවසින් දවස මේ දුක කියන කාරණේ ජනතාවගේ වැඩි වෙනවායි කියන කාරණේ. එනිසා ඒකට එක හේතුවයි තියෙන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ජනතාව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන දක්ෂ වෙන. එසේ නොවී භික්ෂූන් වන අපින් ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට විරුද්ධව මේවාට එරෙහිව අනේකනම් තව ප්‍රශ්න අවුල් කර ගැනීම. එනිසා රජයයි නිවැරදි වෙන්න ඕනේ, රජය දක්ෂ වෙන්න ඕනේ හිතන්න ජනතාව කියලා තියෙනවා නම් ආපු ගමන වැරදි කියලා ජනතාවට අදාළව වෙනස් කරගන්න. තේරෙනවාද? භික්ෂුන් හැටියට රජය පළවා හරින්න කියන කාරණේ වචනයක්වත් අපිට කියන්න බෑ. මොකද නීතියානුකූලව ව්‍යවස්ථානුකූලව තව මේ රජයට ඉන්න කාලයක් තියෙනවා. ඒ නිසා අපි භික්ෂුන් හැටියට අපිට කියන්න තියෙන්නේ රජය නිවැරදි වෙන්න කියන කාරණේ. නමුත් රජයක් නිවැරදි වෙන්නේ නැත්තම් ජනතාව බුරබුරා කියද්දි නිවැරදි වෙන්න කියලා ජනතාව තීන්දුව දෙන්න කියලා නිවැරදි වෙන්න කියලා රජයන් නිවැරදි වෙන්නේ නැත්තම් නෝනා අපිට එක දෙයක් කියන්න පුළුවන්. ව්‍යවස්ථාව කියන්නේ හුදු ලියවිල්ලක් පමණයි. ව්‍යවස්ථාව කියන්නේ හුදු ලියවිල්ලක් පමණයි, බලය අයිති ජනතාවට. ඒ බලය අයිති ජනතාවගෙන් බහුතරය ඉන්නේ මහා සංඝරත්නය පිටිපස්සේ. ඒක ඕනෑම රජයක් විසින් පිළිගත යුතුයි. රජයක් ඒ යථාර්ථය පිළිගන්න කැමති නැත්නම් එය පිළි අරගන්න ආකාරයෙන් කටයුතු කරන්න භික්ෂුන් වහන්සේලා දක්ෂ විය යුතුයි. රජයේ යථාර්ථය පිළිගන්න දක්ෂ නැත්නම් රජයට ඒ යථාර්ථය මතක් කරලා දෙන්න භික්ෂුන් හැටියට අපි දක්ෂ වෙන්න ඕන. ඒක කරන්නේ නෝනා ස්වාමින් වහන්සේලා මහපාරට බැහැලා නෙමෙයි. මහපාරට බැහැලා සටන් කරලා පිකටින් කරලා උද්ඝෝෂණය කරලා පෙළපාලි ගිහිල්ලා නෙමෙයි ඒක කරන්නේ. මහා සංඝරත්නයේ පිකටින් එක කියන්නේ පෙළපාලිය කියන්නේ සටන් බිම කියන්නේ නෝනා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි. ඒක තේරුම් ගන්න. මහා සංඝරත්නයේ පොලිසිය කියන්නේ අධිකරණය කියන්නේ විනිශ්චය කියන්නේ තීන්දුව කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය. ඒක හොඳට තේරුම් ගන්න. අපේ සටන් බිම උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මිනිස්සු මේ ලෝකේ අප්‍රමාණ යාගයන් කරන. වරක් බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සේලා ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ කූටදත්ත බ්‍රහ්මණයාගේ නිවසේ වත්තේ සත්තු 3500 බැඳලා ඉන්නවා කියලා. එලහරක් 500යි, ගොන්හරක් 500යි, හරක් පැටවුන් 500යි, බැටළුව 500යි, එළුව 500යි, කුකුළු 500යි, 3500යි. මොකටද මේ මහා සත්ව යාගය? ඒ සත්ව යාගයේ සතුන් 3500ට අමතරව යාග පිරිකර ඒ වගේම බමුණන් 500ක් තියුණු කඩු අරගෙන තියුණු පිහියා අරගෙන දැන් සූදානම් වෙන සත්වයාගෙට බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වඩිනවා. වැඩලා කියනවා කූටදත්ත බ්‍රාහ්මණයාට, බ්‍රාහ්මණය මේ සතුන් මරලා සතුන්ගේ බෙලි කපලා මේ ලේයින් කරන්නා වූ යාගයන් දුක පිණිසමයි හේතු වෙන්නේ කියලා. සතරාපාය පිණිසමයි හේතු වෙන්නේ. ඔබත් සතරාපායට වැටෙනවා, මේ යාග බමුණනු සතරාපායට වැටෙනවා, මේ ද්වේෂයෙන් මැරෙන මේ සතුණු සතරාපායටමයි වැටෙන්නේ. මේවා දැකින කෙනාත් ඒවා නිසාම අකුසල් කරගෙන සතරාපායට වැටෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම යාගයක් තියෙනවා, ඒ යාගය තමයි මේ පංචශීලය කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ මිනිස්සු අප්‍රමාණ යාග කරනවා. සමහරු ඉන්නවා ඒගොල්ලෝ සුදු හඳුන් දැව ලොරි ගණන් ගෙනල්ලා පුච්ච පුච්ච යාග කරනවා. රත් හඳුන් දැව ලොරි ගණන් ගෙනල්ලා පුච්ච පුච්ච යාග කරනවා. ගිතෙල් කල දාස් ගණන් දදා දදා මේවා පුච්ච පුච්චා යාගයන් කරනවා. සුවඳ දුම් සුවඳ කුඩු තොන් ගණන් පුච්ච පුච්චා යාග කරනවා. නමුත් මේ කිසියම් යාගයකින් මිනිස්යාට සිතක් සැලසෙන්නේ නැහැ. මේවා මිත්‍යා දෘෂ්ටික භාවයටමයි, අකුසලයටමයි, අකුසලයටමයි අපි යොමු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේ. නමුත් මේ සියලු යාග පරාජ කරන ශ්‍රේෂ්ඨ යාගයක් තියෙනවා මහණෙනි මේ ලෝකේ කියලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ යාගය තමයි සීලේ යාගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සීලේ යාගය. ඔබ මේ සීලේ යාගය තුල ශක්තිමත් වුණොත් කවදාක්වත් ඔබ මෙලව පරලව දෙකේදීම පරාජයටපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් භික්ෂූන් වන අපි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා නම් රජවරු පනවටු නීතීන්ට එරෙහිව යන්න එපා කියලා. නමුත් රජවරු වැරදි කරනවා නම් ජනතාව පීඩණයට පත් වෙනවා නෝන අපේ යාග භූමිය මොකද්ද? සීලේ යාග භූමියක් බවට අපි මේ මව්බිම පත් කරගන්න. සංඝයාට එතන ඉතුරුලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට එතන ඉන්න කියලා තියෙනවා. ඉන් එහාට අපිට යන්න නැහැ. මොකෝ අපේ සටන් බිම, අපේ අවි, අපේ පොලිසිය, අධිකරණය, යුක්තිය, නීතිය මේ සියල්ලම නෝනා ප්‍රාතිමෝක්ෂ සීල. එනිසා රට යම් අර්බුදයක් කරා යනවා නම් පාලක පන්තිය කියන දේ අහන්න නැත්නම් මේ රටේ සංඝ සමාජයට තියෙන එකම තැන තමයි මේ මහ පොළව යාග භූමියක් බවට පත් කරගන්නවා. කුමන යාග භූමියක්ද? සීලේ යාග භූමියක් බවට. එනිසා සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම අතිගෞරවනීය උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා හතර දෙනාගේ නායකත්වයෙන් සෑම ස්වාමින් වහන්සේ කෙනෙක්ම උපසම්පදා භික්ෂුවක්ම උපසම්පදා සීලය තුල ශක්තිමත් වෙනවා. මේ මොහොතේ පටන් ශක්තිමත් වෙනවා. උපසම්පදා සීලය තුල ශක්තිමත් වෙලා අදට වඩා හෙට වැඩිපුර සිල්පදයක් රකින්න. හෙටට වඩා අනිත් තව වැඩිපුර සිල්පදයක් රකින්න. දවස් හතම සුමානේ දවස් හතම 12න් පස්සේ යම් පුංචි හෝ ආහාරයක් ගන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් දවස් දෙකක් ආහාර නොගෙන සීලේ ශක්තිය, සීලේ වටිනාකම ජීවිතයට එකතු කරගන්න. මුදල් පරිහරණය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් සුමානෙට දවස් දෙකක් මම පරිහරණය කරන්නේ නැහැ කියලා අනුන්ගේ වාහනයක හරි නැගලා තමන්ගේ ගමන යන්න. සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම අදට වඩා හෙට එක සිල්පදයක් හරි වැඩිපුර දකින්න. ඒ දකින්න තැන සීලේ යාක භූමියේ ශක්තිමත් කරන තැනට අපි එනවා. සාමණේර ස්වාමීන් වහන්සේලා ශේකියා 75 සාමණේර දසශීලය අදට වඩා හෙට වැඩිපුර එක සිල්පදයක් රකින්න. ඒ වගේමයි මේ ගිහි පින්වතුන්ලා නිරේතුරුව පංචශීලී තුල ශක්තිමත් වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ අපිට අභියෝග ජය ගන්න කියලා තියෙන මාර්ගය මම මේ කියන්නේ. ගිහි පින්වතුන්ලා පංචශීලී තුල ශක්තිමත් වෙන්නේ. සත්ව ඝාතනයෙන් හැකිතාක් වළකින්න, බොරු කීමෙන් වළකින්න, අන්සතු දේ සොරකම් කිරීමෙන් වළකින්න, තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ සාම්පුරුෂයාගෙන් පමණක් සතුටු වෙන්න. හවසට බර මත්කඩ වල පෝලිං ගහලා ඉන්න එපා, බීලා gedara ඉන්න එපා. පන්සිල් පද පහක් චක්‍රගන්න. එතකොට ඔබත් සීලේ යාකේ කොටස්කරුවක් බවට පත් වෙනවා. එතකොට බෞද්ධ සමාජයේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා, මෑණියන් වහන්සේලා, ගිහි පින්වතුන්ලා සීලිය තුල ශක්තිමත් වෙනවා වගේම අන්‍ය ආගමක පින්වතුන්ලා සීලිය තුල ශක්තිමත් වෙන්න ඕනේ. මේක බෞද්ධයාට විතරක් කරන්න පුළුවන් කාර්යක් නෙමෙයි. ඒසා අන්‍යාගමක ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, හින්දු වේවා, ඒ ගෞරවනීය පූජකතුමන්ලාත්, ඒ ජනතාවත් පංචශීලිය තුල ශක්තිමත් වෙනවා. සද්ධා පිළිමත ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලන් පුළුවන් සීල යාග භූමියේ ශක්තිමත් යාගකරුවෙක් වෙන්න. පංචශීලිය ආරක්ෂා කරලා. ඒගොල්ලන්ට පංචශීලයේ ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ගේ ආගම් තුල පංචශීලිය රකින්න පුළුවන්. එහෙනම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා, සාමණේර සාමින් වහන්සේලා, දිහි බෞද්ධ පින්වතුන්ලාත්, අන්‍යාගමික පින්වතුන්ලාත් පංචශීලයේ තුල ශක්තිමත් වෙලා අපේ ගෞරවනීය උත්තරීතර නායක සාමින් වහන්සේලා හතර දෙනාගේ නායකත්වයේ මාස 3ක් ඉස්සරහට යන්න මට නම් විශ්වාසයි යහපත් ප්‍රතිඵලයක් රට ලැබෙයි කියලා. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ.
අපේ ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ පැහැදිලි කරන ලද ආකාරයට කෙනෙක් මේ මොහොතේ පටන් යම්කිසි සීලයක් තුල ශක්තිමත් වීම තුලින් රට තුල වාතාවරණය යහපත් කර ගැනීමට පුළුවන්ද ස්වාමින් වහන්ස? හැම දිනම මේ විදිහට ක්‍රියා කළහොත්.
මෙහෙමයි නෝනා, මම මේක කිව්වා කියලා කරනවා කියලා මට විශ්වාසයක් නැහැ. තේන්නාද? මොකද අපි අසද්ධාව වර්ධනය වෙන, සද්ධාව දුර්වල වෙන සමාජයකයි කතා කරන්නේ. ඒකයි මං කිව්වේ අර අති උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා හතර දෙනා වහන්සේලාගේ නායකත්වයෙන් එක පටන් ගන්න කියලා. මම කියන නිසානේ මේක කරන්න කියලා නෙමෙයි කියන්නේ. මොකද මම භික්ෂුවක් හැටියට මෙතෙන්ට ආවේ නෝනා මේ සීලේ යාග භූමිය තුලින්මයි. මම මෙතෙන්ට එයි කියලා මම හිතන්නේ මාව ඇසුරු කරපු මන් දන්න කවුරුවත් හිතයි කියලා. මට මතකයි මම අවුරුදු 26 වගේ වයසේදී ලොකු වැරද්දක් කරලා, මම සමාජගත වෙලා ලොකු වැරද්දක් කරලා ගෙදර ආපු වෙලාවේ තාත්තා කිව්වා, "ලලිත් උඹ දැනගනි. උඹ කවදා හරි ඔහම ගියොත් හිරේ යනවා" කිව්වා. අනිත් තුන්දෙනා සහෝදරයෝ තුන්දෙනා ඉන්න හැටි බලලා "උඹට මං අද කියනවා" කියලා හිතා "උඹ කවදා හරි හිරේ යනවා" කිව්වා නෝනා. එක සිංහල අවුරුදු දවසක තරුණ කාලේ රැක මගේ නැන්දා කෙනෙක් කිව්වා, "උඹ දැනගනින් අපේ පවුලේ ලොකුම බේබද්දා උඹ වෙනවා" කිව්වා. මං රාජකාරී කරපු ආයතනයක ප්‍රධානියා මාව කැඳවලා කිව්වා, "ලලිත්, ඔය කේන්තිය ඔයා අයින් කරගත්තේ නැත්නම් ඔයාට කවදාකවත් හරියන්නේ නැහැ" කියලා. එහෙව් මම මෙතෙන්ට ආවේ සීලේ යාග භූමියෙන්මයි. ඔබට සීලේ සම්දිට්ටික ගුණය, අකාලික ගුණය, ඒහිපස්සික ගුණය, ඕපනායික ගුණය දකින්න ඕන නම් මං කියන මාධ්‍යය බලන්නේ. මොකද සීලයේ තුලින් ලැබෙන ආනිසංස පක්ෂය අතරේ අපිට විශ්වාසය තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරේ අපිට විශ්වාසය තියෙනවා. බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංස හතරක් අපිට දේශනා කරනවා. පළවෙනි ආනිසංසය තමයි ජනප්‍රියභාවය වැඩි වෙනවා. තේන ජනප්‍රියභාවය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? දැන් සීලේ යාග භූමිය තුල මේ රටේ ජනතාව ශක්තිමත් වෙද්දී ඒ සීලේ යාග භූමියේ කොටස්කරුවන් වෙච්ච ජනතාවගේ කීර්තිරාවය පැතිරෙනවා. ඒ කීර්තිරාවය පැතිරෙනකොට නෝනා මොකද වෙන්නේ? ඊට විරුද්ධ පාර්ශ්වයන්ගේ තියෙනා වූ කීර්තිරාවය අඩු වෙනවා. තේන්න. මොකද ඒගොල්ලෝ පල්ලෙහා ඉන්නේ. ඊළඟට සීලේ ඊළඟ ආනිසංසය තමයි එයා නොබියව ඉදිරියට යනවා. නොබියව අදහස් ඉදිරිපත් කරනවා. එයා නොබියව අදහස් ඉදිරිපත් කරනකොට අර වැරදි කරන අයට අදහස් ඉදිරිපත් කරන්න ශක්තිය දෙන්නේ නැහැ. ඒතකොට සීලයෙන් තමන් ශක්තිමත් වෙද්දී කුසලිය ශක්තිමත් වෙනවා, පින ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙද්දී තමන්ට එරෙහි වෙන සෑම බලවේගයකම බලය දුර්වල වෙලා යනවා. දැන් මට සමහරවිට අප්‍රමාණ විවේචන එනවා නෝනා. මගේ භික්ෂු ජීවිතයේ පහුගිය අවුරුදු 5 තුල අප්‍රමාණ විවේචන ආවා. දැන් දිගින් දිගටම සමහරු පැල් බැඳගෙන විවේචනය කළා. නමුත් නෝනා, මං ඒ සෑම විවේචනයක්ම නතර කළේ මගේ ආර්ය සීලයයි ආර්ය මෛත්‍රිය ඇතුළින්මයි. මට කවුරු හරි මාව විවේචනය කරනවා කියලා කහගෙන් හරි ආරංචි වුණොත් මම නෝනා දවසේ පැය 24ම ඔහු ඉලක්ක කරලා සූපත් වේවා කියන්නේ. මම එහෙම තමයි මගේ විවේචන ඔක්කොම නතර කළේ. පිළිතුරු දීලා නැහැ. අද වෙනකම් මට කරපු කිසිම විවේචනයකට මම පිළිතුරු දීලා නැහැ නෝනා. මම සෑම විවේචනයක්ම මම අඩපණ කරලා දාන්නේ ආර්ය මෛත්‍රියෙන් ආර්ය සීලෙන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර රූප මල්ලිකාව ජේතවනාරාමේ මරා දාපු වෙලාවේ ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතයවත් වඩින්න බෑ. මොකද මිනිස්සු ගල් ගහනවා, බයිනවා, පිණ්ඩපාත දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මිනිමරුව කියනවා, සංඝයා මිනිමරුව කියනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා මේ ගැන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද, බුදුරජාණන් වහන්සේලාට විරුද්ධව චෝදනාවක් තිබ්බොත් ඒ චෝදනාව උපරිම තියෙන දවස් 7යි කියලා. ඒක ධර්මතාවය. බුදුරජාණන් වහන්සේගේ දසපාරමී ධර්මයන්ගේ ධර්මතාවය. මොකද උන්වහන්සේලා මොන චෝදනාව ඉදිරියේ ආර්ය මෛත්‍රිය තුලයි ඉන්නේ. ආර්ය සීලය තුලයි ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඇදීට අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට අපේ ගෞරවනීය ශාස්තුන් වහන්සේට එන චෝදනා දවස් 7න් තියෙන්නේ. මම හිතනවා මට කවුරු චෝදනා කළත් උපරිම අවුරුද්දක් තියෙයි කියලා. ඒ තැන ඉඳලා මම මෛත්‍රිය වඩනවා. ඒ තැන ඉඳලා ඔහුවම ඉලක්ක කරන් සූපත් වේවා කියනවා. කණ්ඩායමක් නම් කණ්ඩායම ඉලක්ක කරන් සූපත් වේවා කියනවා. නමුත් නෝනා S 50 පිට සම්දිට්ඨිකව එහි ප්‍රතිඵල මම ලබලා තියෙනවා. එනිසා මම ඔබට ආරාධනය කරනවා මල් ලැබපු අත්දැකීමක් ඔබට ලබන්න කියලා. මොකක්ද ඒ අත්දැකීම? රට තුල අනවශ්‍ය ආකාරයෙන් දුක කියන කාරණය වැඩි වෙනවා නම්, දුකට හේතුව තෘෂ්ණාව නම්, තෘෂ්ණාවට හේතුව ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වල වීම. එහෙනම් ගෞරවනීය උත්තරීතර මහානායක ස්වාමින්වහන්සේලා හතර දෙනා වහන්සේලාගේ නායකත්වයෙන් සියලුම සිංහල බෞද්ධ ජනතාවත් අන්‍යාගමික ජනතාවත් මේ මොහොතේ ඉඳන් සීලේ යාගය ජීවිතෙන් ඉටු කරන්න. ප්‍රාතිමෝක්ෂ සීලය, සාමණේර සීලය, පංච සීලය තුල ශක්තිමත් වෙන්න. මේ මාස 3 ඔබ සීලේ ශක්තිය තුල ඉන්න. එන්න මම හිතනවා යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ධර්මානුකූලව අපිට කියන්න පුළුවන් එච්චරයි. ධර්මානුකූලව ඉන් එහාට ආණ්ඩු ඉල්ලාස් වෙන්න අහවල් කෙනායින් එහෙම අපිට කියන්න බෑ. මොකද රටේ ප්‍රජවරු පනවන නීතියින්ට එරෙහිව අපිට කටයුතු කරන්න බෑ. අපේ නීතිය, අපේ තීන්දුව, අපේ විනිශ්චය උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි නෝන. ඒ ප්‍රාතිමෝක්ෂ සීලය නැමැති යාග භූමිය තිල සුන්දර යාග කරලා මේවා අඩපණ කරන ක්‍රම ධර්මයේ තියෙනවා. නමුත් කොහොම අඩපණ කළත් සියලු සංස්කාරයෝ අනිත්‍ය. ඒක තේරුම් ගන්න. බිහි වෙන නිවැරදි තැන ඊළඟ මොහොතේ ආයිමත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයක් වැඩෙන්න නම් ආරියෂ්ඨාංගික මාර්ගයක් ශක්තිමත් වෙන්න ඕන. මිනිස්සෙයින්ට නිදහසේ හිතන්න, නිදහසේ කටයුතු කරන්න පුළුවන් සමාජයක් තියෙන්න. සමාජය තුල පැතිරෙන්නේ බිය නම්, සමාජය තුල පැතිරෙන්නේ පංච නීවරණ, නිරේතුරුව ධර්ම මාර්ගයේ තව තව අපි දුර්වල භාවයට පත් කරගන්න. ඒ නිසා දක්ෂ වෙන්න ගිහි පින්වතුන්ලා හැටියට බෞද්ධද අබෞද්ධද කියන කාරණේ, සිංහලද අන්‍යාගමික කියන කාරණේ ප්‍රශ්නයක් කරගන්න නැතුව මේ රටේ සෑම කෙනෙක්ම ගිහි පින්වතුන්ලා පංචශීලයේ චුල ශක්තිමත් වෙන්න, කොතනකවත් ද්වේෂ සිත් ඇති කරගන්න එපා. සීලේ යාග භූමිය මෛත්‍රී යාගෙන් ශක්තිමත් කරන් ඉස්සරහට යන්න. ධර්මයේ සුන්දර විසඳුමක් ලැබෙයි කියලා විශ්වාසයක් ඇතිවෙන මට නම් විශ්වාසයි. එහෙම විසඳුමක් නොලැබුණොත් ඒක ධර්මයේ වරද්දක් නෙමෙයි නෝන. සීලේ වරද්දක් නෙමෙයි. එහෙම විසඳුමක් නොලැබුණොත් ඔබ සීලේ නැමැති යාගය තුල ශක්තිමත් වෙලා නැහැ. ඒකට මට කරන්න දෙයක්.
අපේ ස්වාමීන් වහන්ස, ලෙඩවීම, ජරාවටපත් වීම, කැමති දේ අපිට නොලැබීම කියන කාරණේ දුකක් තමයි. නමුත් අප බුදු පියාණන් වහන්සේ දුක හැටියට පැහැදිලි කරන්නේ මේ වෙනස් වීම කියන කාරණේ නේද ස්වාමීන් වහන්ස?
නෑ, බුදුරජාණන් වහන්සේ නෝනා නිරේතුරුවම අපිට හිතන්න කාරණා හතරක් දෙනවා. එච්චරයි. බුදුරජාණන් වහන්සේ අපිට අනෙක් ඒවා හිතන්න කියන්නේ නැහැ. මේ අපේ සමාජයේ නෝනා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීම නිසා අපේ භික්ෂු සමාජයත්, ගිහි සමාජයත් බලවත් අනුතුරු කරා යනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන කාරණා හතරක් ගැන හිතන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ හිතන්න එපා කියපු කාරණාත් තියෙනවා. වර්තමාන සමාජයේ බුදුරජාණන් වහන්සේ හිතන්න එපා කිව්ව දේවල් ගොඩාක් හිතනවා. හිතලා ඒවේ ඵලයන් හැටියට තමයි මේ විනාශයන් එක පැත්තකින් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ හිතන්න එපා කියපු දේවල් හිතනවා. බුදුරජාණන් වහන්සේ කාරණා හතරක් හිතන්න එපා කියලා කියනවා නෝනා. ඒවා හිතුවොත් උමතු භාවයට පත් වෙනවා කියන උම්මත් එකෙක් වෙනවා කියලා සූත්‍රයේ තියෙනවා. මේ කාරණා හතර ඔබ හිතන්න එපා. හිතුවොත් ඔබ උමතු වෙයි කියලා. පළවෙනි කාරණේ තමයි බුද්ධ විෂය හිතන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේලාගේ විෂය ගැන හිතන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේලාගේ විෂය ගැන හිතුවොත් ඔබ උම්මත් එකෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මෙවැනි ගුණයන්ගෙන් පරිපූර්ණයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත, මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියන්නේ, සාරිපුත්ත ඔබ මොනවා දැනගෙනද ඔය කියන්නේ? ඔබ මොනවා දැනගෙනද ඔබ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වර්ණනා කරන්නේ? කවදාක්වත් ඒ දේ කරන්න එපා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකින්න, බුදුරජාණන් වහන්සේ කෙනෙක් වර්ණනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකටමයි කියලා. වෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේටවත් බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා, බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් කරුණා ගුණය ගන්නකො. බුදුරජාණන් වහන්සේ සතු කරුණා ගුණය යමෙක් වර්ණනා කරනවා, එයා නෝනා කල්පයක් දැන් මේක වර්ණනා කරනවා. කල්පයක් කියන්නේ අවුරුදු කෝටි ගාණක්. කල්පයක් එයා වර්ණනා කළත් බුදුරජාණන් වහන්සේ කියනවා කල්පය ගෙවිල යනවා, බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය වර්ණනා කළ ඉවර කරන්න බැහැ කියලා. දැන් මෙහෙම කිව්වහම සමහර මිනිස්සු හිනා වෙනවා. එහෙම කොහෙද, කල්පයක් කියන්නේ දෙයියනේ. අර යොදුනක් දිගේ යොදුනක් පළල කළු ගලක් අරගෙන බුදුරයන් වහන්සේ කියනවා එක දවසකට රෙදි කෑල්ලෙන් පිහිටාන්න කියලා. එක දවසක් රෙදි කෑල්ලෙන් මේම කළු ගල පිහිටාන්න කියනවා. යම් දවසකද මේ කළු ගල ගෙවිල යන්නේ, එදාටයි කල්පයක් ගෙවෙන්නේ කියනවා. ඒසා දීර්ඝ කල්පයක් බුදුරජාණන් වහන්සේ නමකගේ කරුණා ගුණය කියන කාරණය, නැත්නම් බුදුරජාණන් වහන්සේ නමකගේ සීලය කියන කාරණය වර්ණනා කළොත් කල්පය ගෙවෙනවා කියනවා, කරුණා ගුණය වර්ණනා කරලා ඉවර කරන්න බැහැ කියනවා. නමුත් නෝනම් අසද්ධාවෙන් යු සමාධිය මේවා විවේචනය කරනවා. යම් දවසක බුදුරජාණන් වහන්සේ චිත්තයක් ඇති කරගත්තද බෝධිසත්වයෙකු හැටියට, මම කවදා හරි දවසක මේ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගන්නවා කියලා, එදා පටන් බෝධිසත්වයෝ කරුණා ගුණය තුලමයි ඉස්සරහට ආවේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ දුන්න මොහොතේ පටන් අර කරුණා ගුණයෙන්මයි, මෛත්‍රියෙන්මයි, සීලෙන්මයි උන්වහන්සේ ඉස්සරහට ආවේ. දිව්‍යතලයක ඉපදුනත් සීලය තුලමයි හිටියේ, මෛත්‍රිය කරුණාව තුලමයි හිටියේ. මනුස්ස ලෝකේ ඉපදුනත් සීලය තුල, මෛත්‍රිය තුල, කරුණාව තුලමයි හිටියේ. තිරිසන් ලෝකෙට වැටුනත් එතන නායකත්වයට පත් වෙලා ඒ සියල්ලම කරුණාවෙන්, මෛත්‍රියෙන් තමයි තිරිසන් ලෝකෙත් බෝධිසත්ව හිටියේ. එනන් උනා සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් අර මෛත්‍රියේ, අර කරුණාව, අර සීලය වඩාගෙන ආපු බෝධිසත්වයන්ගේ මෛත්‍රිය කල්පකින් කියන්න පුළුවන්ද? කල්පකින් කොහොමද කියන්නේ? සාරාංශක කල්ප ගානක් නිදි පැදුරෙදි මෛත්‍රිය තුලයි ඉන්නේ, නිදි පැදුරෙදි සීලය තුලයි හිටියේ, නිදි පැදුරෙදි කරුණාව තුලයි හිටියේ. සාරාංශක කල්ප ලක්ෂ ගානක් එහෙම ආපු බුදුරජාණන් වහන්සේ අබුද්ධෝත්පාද කාලවලත් එහෙම ආපු බෝධිසත්වයන් වහන්සේ කෙනෙක්ගේ කරුණාව නෝනා කල්පයකින් කියන්න බෑ, සීලය කල්පයකින් කියන්න බෑ, සමාධිය කල්පයකින් කියන්න බෑ, දාන පාරමිතාව කල්පයකින් කියන්න බෑ. මොකද කල්ප සියක් කෝටි ගානක් බුදුරජාණන් වහන්සේ මනෝභාවය, සංස්කාරපච්චය, විඥාන කියන ධර්මතාවය තුල ඉස්සරහට අරගෙන ආවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධ විශ්ය ගැන හිතන්න එපා. හිතුවොත් ඔබ උමතු වෙනවා. මෙතෙන්දී උමතු වෙනවා කියන්නේ මොකද්ද? එයා සද්ධාවෙන් බැහැරට යනවා. එයා මිත්‍යා දෘෂ්ටික භාවයට යනවා. මිත්‍යා දෘෂ්ටික භාවයට ගිහිල්ලත් බුදුරජාණන් වහන්සේට බැනලා උමතු භාවයට පත් වෙනවා කියන. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට වරක්, සාරිපුත්ත මම මේ සියලුම මිනිස්යෙන්, සියලුම දෙවියන්, සියලුම බ්‍රහ්මීන් ඉදිරියේ ධර්මයෙන් සිංහනාද කරන්නේ බල ධර්මයන් 10කින් සමන්නාගතොයි. බුදුරජාණන් වහන්සේ සතු බල ධර්මයන් 10ක් තියෙනවා. ඒ බල ධර්මයන් 10 මෙහි ලෝකයේ කිසිම මිනිසෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මීෙකුට නැහැ නෝන. කිසිම බ්‍රහ්මීෙකුට, දෙවියෙකුට, මිනිසෙකුට මේ බල ධර්මයන් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට විතරයි මේ බල ධර්මයන් තියෙන්නේ. ඒ එක බල ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ වෙන්න තියෙන දේ දන්නවා, නොවෙන්න තියෙන දේ දන්නවා. දැන් ඔබට හෙට මොකක් වෙයිද කියලා ඔබ දන්නවද? ඊයේ යමක් නොවුණා නම් ඒකට හේතුව ඔබ දන්නවද? බුදුරජාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ දවල් දානකට ගෙදරකට වඩිනවා. වැඩිහම මේ සිටු මැදුරේ සිටු කුමාරයා පාවඩයක් කෙලෙනවා. පාවඩයක් කෙලලා අදිෂ්ඨානයක් කරනවා, මට දරුවන් ලැබේ නම් බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ වඩීවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ දන්නවා දරුවන් ලැබෙන්නේ නැහැ කියලා. ඒ දැක්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි නෝන. වෙන්න තියෙන දේ බුදුරජාණන් වහන්සේ දකිනවා. දැන් අර චත්ත තරුණයා අන්‍යාගමික තරුණේ, බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් උදේ බලනවා මං කාටද ද උපකාර කරන්න කියලා. ඒතොර චත්ත තරුණයාව දකිනවා තව මොහොතකින් මැරුම් කනවා. කාගෙන් හරි ඇති මැරුම් කනවා. මොකද සාංශාරික අකුසලයක්. ඒ සාංශාරික අකුසලයේ බුදුරජාණන් වහන්සේ පමණයි මේ ලෝකේ දකින්නේ. ඒක දකින්න දක්ෂ කෙනෙක් නැහැ. චත්ත ගමන් කරන පාරේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩ ඉඳලා චත්ත බුදුරජාන් වහන්සේ දැකලා නවතිනවා. නැවතිලා බුදුරජාණන් වහන්සේට වඳිනකොට බුදුරජාන් වහන්සේ නෝ චත්ත ඔබ තෙරුවන් ගැන දන්නවද කියලා. නෑ මම දන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේ, මං අන්‍යාගමික තරුණෙක් කියනවා. එතනදී බුදුරජාන් වහන්සේ තරුණයාට කියනවා චත්ත ඔබ දැන් යන්න කියලා. ඒ චත්තේ තරුණයා යනවා. යනකොට නෝනා සොරු විසින් තීන මුදල් ටික පැහැරගෙන මරලා දාන. ඒතර බුදුරජාණන් වහන්සේ වෙන්න තීන දේ දකින්නවා. ඒක බුදුරජාණන් වහන්සේට තියෙන බල ධර්මයක් නෝන. දේවදත්ත හාමුදුරුව කරන්න තියෙන අකුසල් සියල්ලම කරලා අවසානයේ මරණාසන්න මොහොතේ නෝනා කියනවා මට බුදුරජාණන් වහන්සේ දකින්න ඕනි කියලා. උපස්ථායක හාමුදුරුව දේවදත්ත ස්වාමීන් වහන්සේව ඇඳක තියාගෙන ලේ වමනේ කරමින් එක්කගෙන එනවා. එක්කගෙන ඉදදී ජේතවනාරාමයේ කිට්ටුවට එනකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ මේක දකින්නවා. දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේත් හිතනවා දැන් අනිවාර්යයෙන්ම දේවදත්ත බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් එයි කියලා. හිතලා බුදුරජාණන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත හාමුදුරුව ඇඳක තියාගෙන ඔසවගෙන එනවා ඔබ වහන්සේට වන්දනා කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔය දේවදත්තට මාව දකින්න බෑ කියලා. ඔය දේවදත්තට මාව දකින්න බෑ කියලා. නමුත් ඔය ප්‍රශ්නිය නිසාම නෝන මන් දැකලා තිනවා අපේ සමාජයේ මිනිස්සු අප්‍රමාණ අකුසල් කරගන්නේ. මොකද සමහරු කියනවා සද්ධාව දුර්වල වුණාම මෙතනදි කෝ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියලා. මොකද බුදුරජාණන් වහන්සේ කියන ඔය දේවදත්තට මාව දකින්න බෑ. ඒකයි කියන්නේ බුද්ධ විෂය ගැන ඔබ හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ යමක් කිව්වද හිතන්න යන්න එපා. හිතුවත් ඔබ මුතු වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ ආනන්ද ඔය දේවදත්තට මාව දකින්න බා කියන්නේ ඒක ලෝක ධර්මයක් නෝනා. මොකද ආනන්තරිය පාප කර්මයන්ට අදාළව සංඝ බේදය කරලා බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවුව කෙනෙකුට මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ දකින්න බෑ නෝනා. ඒක ධර්මතාවයක්. එතකොට මේ ධර්මතාවය වෙනස් කරන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධ විශේෂ ගැන ඔබට හිතන්න එපා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දන්නවා වර්තමාන අතීත අනාගත කර්මයන් විපාක දෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ දන්නවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකින් වහන්සේ බවට බුදුරජාණන් වහන්සේ පත් කළා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන අග්‍රශ්‍රාවකින් වහන්සේ බවට පත් කළා. මේ අග්‍රශ්‍රාවක තනතුරු දෙද්දී ස්වාමීන් වහන්සේලා බයින්න ගත්ත බුදුරජාණන් වහන්සේ. පෘථග්ජන ස්වාමීන් වහන්සේ. පෘථග්ජන ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. ඇයි මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට මුගලන් ස්වාමීන් වහන්සේට මේ අග්‍රස්ථානක තනතුරු දෙන්නේ? මුලින්ම ශ්‍රාවකයා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මූණ බලලා තනතුරු දෙනවා කියලා චෝදනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ චෝදනාව දකිනවා දිවිසින් දකින්නේ. දැකලා කියනවා මහණෙනි මම සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මුගලන් මහරහතන් වහන්සේටයි අග්‍රස්ථානක තනතුරු දුන්නේ මූණ බලලා නෙමේ. මේ දෙපළ සංසාරයේ අතීතයේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් විවරණ අරගෙන ආවේ මගේ ශාසනයේ අග්‍රශ්‍රාවක වෙන්න. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ විවරණ අරගෙන ආවේ මගේ ශාසනයේ ප්‍රථම ශ්‍රාවකයා වෙන්න. ඒකයි කියන්නේ බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා. බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා කියනවා. ඔබ හිතන්න ගියොත් උමතුභාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේලා දන්නවා යම් පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු නොදියුණු බව බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒක වෙන කවුරුත් කියන දන්නේ නැහැ. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහේ දියුණු නොදියුණු ස්වභාවය ඕනෑම පුද්ගලයෙක්ගේ බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා ඊට අදාළ කමඨහන දෙන්න බුදුරජාණන් වහන්සේ පමණයි දක්ෂ. එක්තරා අවස්ථාවක ස්වාමින් වහන්සේ නමක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ කමඨහන් දෙනවා. මාසයක් දෙකක් තුනක් හතරක් හයක් අවුරුද්දක් දුන්නා කිසිම වැඩක් උනේ සෝවාන් ඵලයටවත් පත් වෙන්න බැරි වුණා. පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේ අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහම බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා ඇයි මේ මොනේ කියලා. ඒ වෙලාවේ බලනකොට මේ ස්වාමින් වහන්සේ ආත්ම භාව සිය ගානක රන්කරුවේ රත්තරන් වැඩ කළා වූ රන්කරුවේ ඒවා කරලා ඒවා උපාදානය කරගෙනම ඒ රන්කරුවන්ගේම පවුල්වල ඉපදෙනවා. රත්තරන් කෙරෙහි වැඩුණා වූ ආස්වාදයේ නිසාම තෘෂ්ණාව නිසාම නොනා හිත එකඟභාවයට පත්ුනේ නැහැ. අදාළ කමටහන ලැබුණේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ සුන්දර නෙළුම් මලක් මවනවා. සුන්දර රත්තරණින් හදපු නෙළුම් මලක් මවනවා. මවලේ නෙළුම් මල ක්‍රමානුකූලව නැලවිලා වියලිලා යන්න හරි. මේ කමටහන දැකලා අවුරුද්දක් විතර ජීවිතයේ ධර්මය මතු කරගන්න බැරි වුණ අර ස්වාමීන් වහන්සේ උතුම් රහතන් වහන්සේ නම බවට පත් වෙනවා. අර චුල්ලපන්තක හාමුදුරුව ගාථාපද හතරක් පාඩම් කරගන්න බැරි තැනක හිටියේ. ඒතර බුදුරජාණන් වහන්සේ අතීත කර්මය දකිනවා. මේ කර්මයයි කියලා. දැකලා ඊට අදාළව කමටහන දෙනවා. ඒ වගේ මේ බල ධර්මයන් ඕනා බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා ඕනෑම ධානලාභයේ ධානවල පිරිහීම සහ වර්ධනය බුදුරජාණන් වහන්සේ දන්නවා. කෙනෙක් දැස් දෙක පියාගෙන යම් ධාන මට්ටමක හිටියානම් බුදුරජාණන් දන්නවා මොහු ඉන්නේ පළවෙනි ධානේ කියලා. හතරවෙනි ධානේ නම් බුදුරජාණන් වහන්සේ දන්නවා මොහු ඉන්නේ හතරවෙනි ධාන තලයේ කියලා. ආකාසා එංචායතන නේව සංඥා නම් බුදුරජාණන් වහන්සේ දන්නවා මොහු ඉන්නේ මෙතනයි කියලා. පිරිහුණා නම් පිරිහීමට හේතුවත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ වගේම යම් සත්වයක් නොනා යම් උපතකට යනවා නම් ඒ උපතකට යන්න හේතු වුණා වූ ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඔබ ගියා නම් ඔබ මනුස්ස දුවක් උනේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. යම් දෙවියෙක් වෙලා ඉපදුනා නම් බ්‍රහ්මයෙක් වෙලා ඉපදුනා නම් තිරිසන් සතෙක් වෙලා ඉපදුනා නම් ඊට හේතුව බුදුරජාණන් වහන්සේ දන්වනවා. සත්වයා මේ මොහොතේ කරන්නා වූ කුසල් අකුසල් වලට විපාක හැටියට ලැබෙන ජීවිතේ බුදුරජාණන් වහන්සේලා දන්නවා. අර එක මේ ආජීවකයෙක් හිටියා. ඒ ආජීවකයා බලවුතේ තමයි රැක්කේ. බල්ලෙක් වගේ ජීවත් වුණේ. මේ බලවුත රකින්න ආජීවකයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, මම කවදාක්වත් පිඟානක බත් කාලා නැහැ. මට ලැබෙන දාණය මං බිමට හලලා වැලි ගොඩට හලලා දිවෙන් තමයි මං කන්නේ කියනවා. මං කවදාක්වත් කකුල් දෙකෙන් හිටගෙන නැහැ. ඇවිදලා නැහැ. මං හතර ගාතෙන් අත් දෙක බිම තියමින් තමයි ඇවිදින්නේ කියන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මට කියන මගේ ඊළඟ ජීවිතේ මගේ චුතිය මොකද්ද කියලා. මොකද දැන් මේ බලූත රකින්න ආජීවකයා හිතන් ඉන්නේ ඊළඟ ජීවිතේ බ්‍රහ්ම ලෝකෙට යන්න. එහෙම නැත්නම් නිවන කියන තැනට යන්න. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා ඔබ ඊළඟ ජීවිතේ බැල්ලියකගේ කුසේ බලු පෙටියෙක් වෙලා උපදිනවා කියලා. බුදුරජාන් වහන්සේ දන්නවා මේ මොහොතේ කරන්නා වූ කුසලයට අකුසලයට අදාළව විපාක දෙන්නා වූ තැන. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දන්නවා කෙනෙක්ගේ පෙර ජීවිතේ ජීවිත දහහක් ජීවිත දසදහසක් ජීවිත ලක්ෂයක් කල්ප ගානක් ඈතට పూర్වේ නිවාසානුත්‍ය ඥාති දකින්න බුදුරජාණන් වහන්සේ දන්නවා. වෙන කිසිම රහතන් වහන්සේනෙකුට ඒ ශක්තිය නැහැ. දැන් භික්ෂුණී ශාසනයේ పూర్වේ නිවාසානුත්‍ය ඥානය දැකීමෙන් අග්‍රස්ථානයට පත්වෙච්ච මහරහතන් උත්තමාවිය තමයි බද්දකාපිලාන මහතෙරණින් වහන්සේ. ඒතොර ඒ තෙරණින් වහන්සේටත් අච්චර දුර දකින්න බැහැ. බුදුරජාණන් වහන්සේලාට කල්ප ගානක් ඈතට දකින්න පුළුවන්. නමුත් චුතූපපාත ඥානයේ බුදුරජාණන් වහන්සේට තියෙන බල ධර්මයක් නෙමෙයි. ඒ කියන්නේ සත්‍යයක් මෙරිලා ඉපදින තැන දැකීම බුදුරජාණන් වහන්සේ දකිනවා. නමුත් ඒක බල ධර්මයක් වෙන්නේ නැහැ. මොකද ඒක තව කෙනෙකුට දකින්න පුළුවන්. එහෙනම් නෝනා බුදුරජාණන් වහන්සේලාට මේ ශ්‍රේෂ්ඨ වූ බල ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේලා සිංහනාද කරන්නේ ආශ්‍රයන් ශ්‍රේකලා වූ ප්‍රඥා විමුක්තියෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධ විෂය ගැන ඔබ හිතන්න එපා කියලා. එකෙන දැන් හිතන්න එපා කියන පළවෙනි එක මොකද්ද? බුද්ධ විෂය. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා කර්මය කර්මඵල විපාක දෙන හැටි හිතන්න එපා කියලා. දැන් මේ රටන මොකද්ද සිද්ධ වෙන්නේ? කර්මයේ විපාක දෙනවා. අපි කළා වූ අකුසල් විපාකට එනවා. අපි කළා වූ අකුසල් විපාකට වෙද්දි මේක ගැන හිතන්න එපා කියනවා. ධර්මයේ තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න. හිතන්න එපා, හිතුවොත් මොත් වෙනවා කියනවා. එයි හිතන්නේ අවශ්‍යදී? කවුද හිතන්නේ මේකට විසඳුම ආරෂ්ඨාංගික මාර්ගය කියලා? හිතනවාද? හිතන්නේ වෙන දේවල්. අහවලා වැරදි, අහවලා හොඳයි, ඕක තමයි හිත 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 උමතු වෙනවා. මොකද ඒවා අවසාන ඉටු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියලා. මුගලන් මහරහතන් වහන්සේව අතපය කුඩු කරලා අවසාන මොහොතේ පිරිනිවන් පාන සලස්සන වෙලාවේ අර පෘථග්ජන ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දෙල චෝදනා කරනවා. ඔබ වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයාට මෙහෙම වෙද්දී ඇයි ඔබ වහන්සේ මේ නියඬ වෙන්නේ? ඒ මේකට විරුද්ධ වෙන්න, මේකට රජතුමාට පැමිණිලි කරන්න, මේ හොරු අල්ලන්න. බුදුරජාණන් වහන්සේ කියනවා ඔය මුගලන්ට 1.1කවත් අසාධාරණයක් වෙලා නැහැ. ඔය මුගලන් ඔය විදිහටම සංසාරයේ තමන්ගේ අම්මා තාත්තගේ අතපය කුඩු කළා කියන්නේ. කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අංගුලිමාල මනුස්ස ඝාතන 999ක් කරලා අර උතුම් රහත් ඵලයට පත්වෙච්ච අංගුලිමාල ගැන හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබට කර්මය කර්මඵල විපාක දෙන හැටි ඔබට දකින්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ නමකට විතරයි දකින්න පුළුවන්. අපිට දකින්න යන්න එපා කියනවා. දැන් පහුගිය මාසයේ පුරාවට අපේ රටේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා කිහිනමක් අපවත් වුණාද කියලා බලන්න. ගෞරවනීය බෙල්ලන්විල නායක ස්වාමින්වහන්සේ අපවත් වෙනවා. ඒ වගේම ගෞරවනීය දරණාගල කුසර ධර්ම නායක ස්වාමින්වහන්සේ අපවත් වෙනවා. කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින්වහන්සේ අපවත් වෙනවා. ඒතර බලන්න මේ සෑම අපවත් වීමක් තුලම නෝනා රෝගී භාවයන් තියෙනවා. තේනවද? අර අපේ බෙල්ලන්විල ගෞරවනීය නායක ස්වාමින්වහන්සේ අපවත් වෙන්නේ ඇත්පැටවෙක් නිසා වෙච්චා වූ අනතුරකින් නේද? ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා හිතන්න එපා. ඒව ගැන හිතන්න එපා. ඇයි ඒ අසනීපුනේ? ඇයි ඒ දීර්ඝ කාලයක් රෝහල් ගත වුනේ? ඇයි මෙහෙම ලෙඩ හැදෙන්නේ? හිතන්න ගියොත් උමතු වෙයි කියනවා. ඔක්කොම එක එක දේවල් කියනවනේ. දැන් වහදුන්නා කියනවා, මිස බීජ ඇතුල් කළා කියනවා, එක එක දේවල් මතුවෙනවා. ඇයි මේ? හිතන්න ගිහිල්ලා. ඒවා නිසා බලවත් ජාතීන් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා හෙට දවසේ මාව අසාධාරණ විදිහට අස්වභාවික විදිහට මරලා දාලා තියෙන්න පුළුවන්. මාව හිතන්න එපා කියනවා. වැරද්දක් නැහැ, සාධාරණයි මේ මරණය. මං ඒ විදිහටම සංසාරයේ අකුසලයක් කළා තියෙනවා. ඒ නිසා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ හිතන්න එපා කිව්ව දේවල් හිතන්න එපා. මම අතීතයේ හිටිය තැන ඉඳන් මෙතෙන්ට ආවේ කොහොමද කියලා හිතන්න එපා කියනවා කාටවත්. මම ඒක මුලින් කිව්වා ඔබට. හිතන්න ගියොත් ඔබ මුතු බවටපත් වෙනවා. එහෙම හිතපු අය දැඩි ප්‍රශ්න වලට දැඩි අකුසල් රැස් කරගත්තේ මං ගිහි ජීවිතේ දැකලා තියෙනවා. විශේෂයෙන් මගේ ගම්පලාතේ. මෙහෙම හිටියලාලිත් මෙහෙම උනේ කොහොමද කියලා භාගයක් උමුතුනේ මෙහෙම මං දැකලා තියෙනවා. ඇයි එපා කියපු දේ හිතන්න එපා. මොනම හේතුවක්වත් මොන දේ වුණත් නෝනා කර්මය විපාක දෙන්නේ හේතුවක් නිසාමයි. අ හේතුවකින් නම් ඒක විපාක දෙන්නේ නැහැ. එනිසා මොනම හේතුවක් නිසාවත් කර්මය විපාක දෙන ඇති ඔබ හිතන්න එපා. හැම වෙලාවම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න කියනවා. මට එවැනි දෙයක් නොවේවා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න කියනවා. කවදාක්වත් එහෙම දෙයක් හිතන්න එපා කියලා කියනවා. ඒ දෙවෙනි කාරණය. පළවෙනි කාරණය බුද්ධ විෂය ගැන හිතන්න එපා කියනවා. දෙවෙනි කාරණය කර්මය විපාක දෙන ඇති හිතන්න එපා කියනවා. තුන්වෙනි කාරණය තමයි ධානලාභීන්ගේ ධාන සම්පත් ගැන හිතන්න එපා කියනවා. ධානලාභීන් කියන්නේ කවුද? යමෙක් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූපාවචර ධාන වලට සමවදින ධානලාභියෙක් ඉන්නවා නම් ආකාසායන් ඡායතන නේව සංඥා වගේ අරූපයට අදාළ ධාන ඒගොල්ලෝ ගැන හිතන්න එපා කියනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරිකම් ගැන හිතන්න එපා කියනවා. මොකද අපිට ඒවා හිතන්න බෑ නෝ. බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී දේශනා කරනවා යම් ධානලාභියෙක් හතරවෙනි ධාන තලයට හිත ඔසවලා එයා කැමති කැමති ආකාරයෙන් හිත මෙහෙවනවා කියලා. එයාට අවශ්‍ය නම් චතුූපපාත ඥානෙට එයා චතුූපපාත ඥානෙට හිත මෙහෙවනවා කියලා. එයාට අවශ්‍ය පූර්වේ නිවාසානුසඤ්ඤාණය නම් පූර්වේ නිවාසානුසඤ්ඤාණයට හිත මෙහෙවනවා කියලා. එයාට අවශ්‍ය දිව්‍ය සෝත දිව්‍ය චක්කු නම් ඊට අදාළව එයා හිත මෙහෙවනවා කියලා. එයාට ඕන අනුන්ගේ හිත දකින්න නම් ඊට අදාළව හිත මෙහෙවනවා කියලා. නමුත් නොන S2 පියාගෙන ධානලාභයේ කිඳිද්දී එයා මොනව හිතනවාද කියලා අපි දන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ කියන ධානලාභීන්ගේ ධාන ගැන හිතන්න එපා කියලා. මට ඒක ගෞරවනීය ස්වාමින්වහන්සේ කෙනෙක් කිව් එක්තරා කතාවක් මට මතක් වෙනවා මේ. ඒ ස්වාමින්වහන්සේ කැලේ කුටියක වැඩ ඉඳලා තියෙනවා. වැඩ ඉන්නකොට විදේශීය ස්වාමින්වහන්සේ කෙනෙක් විදේශ රටකින් ඇවිල්ලා රැයක් නැවතිලා. නැවතිලා පවෝදා උදේ උන්වහන්සේ කියලා තිනවා කැලේ ඇතුලේ තව පාළු කුටියක් තියෙනවා. ඒ කුටියට මට යන්න ඕනේ කියලා. එහෙම යද්දි හොඳයි කියලා අර අපේ සිංහල ස්වාමින්වහන්සේ අර විදේශ ස්වාමින්වහන්සේත් එක්ක ගිහිල්ලා තියෙනවා. දැන් කුටියට ගියත් දෙන්නම පාර දන්නේ නැහැ. මේ තිස්සෙල ගිහිල්ලා නැහැ. එතකොට දැන් මහ කැලේ අලීන්න කැලේ දැන් පාරේ මේම කිලෝමීටර් භාගයක් විතර යනකොට නෝන එක තැනකින් දෙමන් හන්දියක් තිබිලා තියෙනවා. අඩි පාර. පාරවල් කියන්නේ මේවා අලිමංකඩ. මේ පැත්තට පාරයි මේ පැත්තට පාරයි. දැන් පාර ළඟට ගියහම මේ ස්වාමින්වහන්සේලා දෙන්නගෙන් කවුරුත් දන්නේ නැහැ කොයි පාරටද යන්න ඕනේ කියලා. එතකොට අර සුදු ස්වාමින්වහන්සේ සිංහල ස්වාමින්වහන්සේට කියනවලු අපි මේ පැත්තෙන් යන්න ඕනේ කියලා. ඒ කියන්නේ වම් පාරේ. ඉතින් වම් පාරෙන් යන් කියලා වම් පාරෙන් යන්න ලෑස්ති වෙනකොටම අර සිංහල ස්වාමින්වහන්සේට ඇහෙනවලු අලියෙක් කෑ ගහනවා. බොහොම හයියෙන් අලියෙක් කෑ ගහනවා. කොහෙන්ද කෑ ගහන්නේ? අර වම් පාර පැත්ත. එතකොට ස්වාමින්වහන්සේ එකපාරට සුදු ස්වාමින්වහන්සේට කියලා දෙනවා ඔය පාරේ යන්න එපා. අලියින්න ළඟ. අලියා කෑ ගැහුවා කියලා. ඒ වෙලාවේ සුදු ස්වාමින්වහන්සේ කියනවලු ඔයාට පිස්සුද? අලියෙක් කොහෙද කෑ ගැහුවා? අලියා කෑ ගැහුවා නම් මටත් ඇහෙන්න එපා. මට ඇහුන්නේ නෑනේ. නෑනේ මෙතන අලියෙක් නෑ යන් කියලා. ඒ වෙලාවේ අර සිංහල ස්වාමින්වහන්සේ කිව්වලු ඔබ වහන්සේ කැමතිනම් මේ පැත්තෙන් යන් දකුණු පාරේ. අලියා දැන් කෑ ගැහුවා ළඟම ওই පාරේ යන්න සුසු නැහැ කියලා. ඊට පස්සේ අර සුදු ස්වාමීන් වහන්සේ අකමැත්තෙන් සිංහල ස්වාමීන් වහන්සේ බොරුවක් කියනවා කියන චේතනාව තුළ අර දකුණු පැත්තෙන් ඇවිල්ලා තිනවා. ඒ දකුණු පාරේ යනකොට නෝන කිලෝමීටර කාලක් යනකොටම අර අදාළ කුටිය හම්බ වෙලා. එතන ඉන්නකොට කොහොම හරි ගමේ මිනිස්සෙක් කැලේ ඇවිල්ලා තිනවා මේ හරක් හොයන්න යාගේ. ඒ වෙලාවේ අර සිංහල ස්වාමීන් වහන්සේ අහලා තිනවා මේ වෙලාවේ අලි ඉන්නේ කොහෙද මේ හරි කියලා. එතකොට ඒස මහත්තයා කියලා තිනවා මම දැන් එනකොට යන්න ගිය අර වම්පාරට මමත් යන්න බෑ උතන අලි තුන්දෙනෙක්ම හිටියා ඒ නිසා මං හැරිලා ආවා කියලා. දැන් එහෙනම් දැන් අපි අර පාරේ ගියා නම් අනිවාර්යෙන්ම අපිට අලි මුණ ගැහෙනවා. එතකොට දැන් නෝනා දැන් මේ සිද්ධිය සිද්ධ වෙලා දැන් ස්වාමීන් වහන්සේලා දෙන්නම කුටියෙම ඇවිල්ලා. ඒ කුටියට ආවත් අර සුදු ස්වාමීන් වහන්සේ බලවත් අකමැත්තෙන් තමයි දැන් ඉන්නේ සිංහල ස්වාමීන් වහන්සේත් එක්කයි බොරු කිව්වා කියලා. එතකොට දැන් මෙතන මොකද්ද උනේ? මොකක්ද උනේ? මෙතන අර පාරට යද්දී අලියෙක් කෑ ගැහුවා නම් අනිවාර්යයෙන්ම සුදු ස්වාමීන් වහන්සේටත් ඇහෙන්න ඕනේ. අලියෙක් හෙමින් කෑ ගහන්නේ නැහනේ. එතකොට මොකක්ද උනේ? එයාට දිව්‍ය සෝත වලින් තමයි අලියා කෑ ගන්න හැමුනේ. දිව්‍ය සෝත වලින් ඒ කෑ ගැහුවේ අර තිරිසන් අලියා නෙමෙයි. දිව්‍ය ඇතෙක් කෑ ගහලා එයාට කිව්වා දිව්‍ය සෝත වලින් යන්න එපා උතන අනතුරක් කියලා. නමුත් ඒක සුදුහාමුදුරුවෝ දන්නේ. මොකද සුදුහාමුදුරුවන්ට දිව්‍ය සෝත නැහැ. නමුත් ඒ සුදුහාමුදුරුවෝ මේ ලංකාවේ අවුරුදු එකහමාරක් ඉතලා ඉඳලා නැවත රට ගිහිල්ලා තියෙනවා. ඒ එකහමාරෙම ස්වාමින්වහන්සේලා කීප දෙනෙකුටම අර සිංහල ස්වාමින්වහන්සේව කියලා විවේචනය කරලා තිනවා ඔය හාමුදුරුවෝ බොරුයි කියන්නේ කියලා. ඒතර බලන් බුදුරජාණන් වහන්සේ කියනවා ධානලාභීන්ගේ ධාන සම්පත් ගැන හිතන්න එපා. හිතුවොත් උමතු වෙනවා කියලා. මොකද බලවත් අනතුරු බලවත් අකුසල් සිද්ධ කරනවා. එනිසා පළවෙනි එක බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා. දෙක කර්මය විපාක දෙන ඇති හිතන්න යන්න එපා. තුන ධානලාභීන්ගේ ධාන සම්පත් ගැන හිතන්න යන්න එපා. හතර බුදුරජාන් වහන්සේ කියනවා නෝනා මේ ලෝකේ තියෙනා වූ සංකීර්ණ ස්වභාවය. සංකීර්ණ ස්වභාවය කියන්නේ දැන් සමහරු අපෙන් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ හටගත්තේ කවුද? පටිච්ච සමුප්පන්නෝ නම් අපි ඉපදෙන්නේ පටිච්ච සමුප්පන්නෝ අපි ඉස්සෙල්ලාම හටගත්තේ කවුද? මේ ඉර බැහැල යන්නේ කොහොමද? මේ ඉර පායන්නේ කොහොමද? මේ හඳ 15කට එළිය දෙන්නේ කොහොමද? 8වකට එළිය නැති වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කියනවා ඕවා හිතන්න එපා. සහස්‍රී දසදහස්‍රී ලෝකගායතු ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතන්න එපා කියනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණා හතර හිතන්න එපා කියන දේවල් වලට දාලයි අපිට දේශනා කරලා තියෙන්නේ. නමුත් බලන්න ඔබ මේ හතර ගැන කොච්චර හිතනවද කියලා. මේවා හිතලා එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයන් ඇති කරගන්නවා. ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි සැක ඇති කරගන්නවා. කර්මය කර්මඵල ගැන හිතන්න ගිහිල්ලා බලවත් අනතුරු කරගන්න. දැන් මට පහුගිය කාලේ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙච්චර පින් කරන මෙච්චර රටට ධර්ම දාණිය දෙන මෙච්චර රට ජාතිය වෙනුවෙන් කතා කරන මෙච්චර බණ කියන ස්වාමීන් වහන්සේලා නොහිතූ ආකාරයෙන් අපවත් වෙනවා නම් තවදුරටත් අපි පින් කළා වැඩක් නැහැ කියලා. ඇයි එහෙම හිතෙන්ට ඉන්නේ? උමතු වෙලා සද්ධාවෙන් බැහැර වෙන්න යන්නේ. ඇයි? හිතන්න එපා කිව්ව දෙයක් හිතුවා. හිතන්න එපා කිව්ව දේ හිතුවොත් ඔබ උමතු වෙනවා කියන්නේ සද්ධාවෙන් බැහැරට යනවා. දැන් වර්තමාන සමාජයේ මේක ගොඩක් වෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ කොයිසම් අසාධාරණ විදියට මං හෙට දවසේ මරලා දාලා තිබ්බත් ඔබ ධර්මයෙන් එක දශමයක් ඈතට යන්න එපා. ඒ මරණය තුලින් ඔබ ධර්මයේ දකින්න කරපු දෙයයි විපාකෙට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ හතර හිතන්න එපා කියලා කියනවා. ඔබ ප්‍රශ්නයක් ඇහුවේ එහෙමනම් ස්වාමීන් වහන්සේ කුමක් ගැනද බුදුරජාණන් වහන්සේ හිතන්න කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ හිතන්න කියන්නේ මෙන්න දුක. මොකද දුක? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිට්ඨ වශයෙන් ගැනීම දුක. ගෞරවනීය සාමින්වහන්සේ කෙනෙක් අපි නොහිතුව ආකාරයෙන් අපවත් වෙද්දි මොකද්ද වෙලා තින්නේ? ප්‍රියංගෙන් වෙන්නුනා. එතකොට එනම් ප්‍රියංගෙන් වෙන්වීම කියන්නේ දුකක් නම් බුදුරජාණන් වහන්සේ දෙවනුව කියනවා මෙන්න දුකට හේතුව ගැන හිතන්න. දුකට හේතුව තමයි මොකද්ද? තෘෂ්ණාව. දුකට හේතුව තෘෂ්ණාව. අන්න විවේකීව ඉන්න වෙලාවට හිතන්න දුකට හේතුව තෘෂ්ණාවයි කියලා. නමුත් අපි කවදාක්වත් දුකට හේතුව තෘෂ්ණාව කියලා හිතුවද? නැහැ. කෙනෙක් අහිමි වෙද්දී එතන අඬනවා, එතන දොඩනවා, එතන වැළපෙනවා, එතන අසද්දා ඇති කරගන්නවා, ධර්මයට දොස් කියනවා, ධර්මයේ කෙරෙහි සැක ඇති කරගන්නවා. සැක ඇති කරගෙන නිරේතුරුව නොනා දුකට සැබෑ හේතුව අපි දකින්නේ නැහැ. දුකක් ඇති වෙච්ච වෙලාවේ, ප්‍රියයන්ගෙන් වෙන් වෙච්ච වෙලාවේ, අප්‍රියන්නා එක් වෙච්ච වෙලාවේ, ජරා ව්‍යාධි මරණ සිද්ධ වෙන වෙලාවේ මෙයයි දුක කියලා දකින්නේ. ඇයි දුක ඇති උනේ? අන්න එතනයි දකින්න කියන්නේ. දුක ඇති වෙන්න එක හේතුවක් තියෙනවා. මොකද්ද? භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේ. ඉපදීම නිසායි දුක ඇති. අන්න සුන්දර තැන. ඉපදීම නිසායි දුක සෙතුනේ. මේසා සුන්දර ස්වාමින්වහන්සේලා අපි නොහිතූ ආකාරයෙන් අපවත් වෙද්දී ඇයි අපි දුකටපත් උනේ? ඉපදුම නිසා. රට ජාති ආගම දවසින් දවස පිරිහීමටපත් වෙද්දී ඇයි මේ දුක මං විඳින්නේ? ඉපදුන නිසා. එහෙනම් දුක දකිද්දී ඉලක්කය වෙන්න ඕනේ ඉපදීම. දුක දකිද්දී ඉලක්කය වෙන්න ඕනේ ඉපදීම. ඉපදීන තා තීන තාක්කල් දුක නතර කරන්න පුළුවන් කමක් අපිට නැහැ. ඒ නිසා සමාජය තුළ දුක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න දුකට හේතු උනේ ඉපදීම කියන කාරණේ දකින්න. ඉපදීමට හේතුනේ කුමක්ද? භවය කියන කාරණේ දකින්න. භවයට හේතුනේ කාරණේ කුමක්ද? බැඳී යාම උපාදානය කියලා දකින්න. උපාදානයට හේතුනේ කුමක්ද? තෘෂ්ණාව. අන්නායිමත්තෙන්ට අන දකින්න කියන දේ, හිතන්න කියන දේ, දුක කියන දේ හිතන්න, දුකට හේතුව තෘෂ්ණාවයි කියන දේ හිතන්න. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ හිතන්න. දුක නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. අන්න හිතන්න කියන දේ. ඔබ නිදිපැදුරේ වේවා, හිටගෙන වේවා, ඉඳගෙන වේවා, උදේ වේවා, දවල් වේවා, රාත්‍රී වේවා, හිතන්න දෙයක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ගැන හිතන්න. ඉන් මෙහා සිතන සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවට දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ හිතන්න යන නිසාමයි නෝනා වර්තමානයේ සත්වයා බලවත් අකුසලෙන් අකුසලයට යනවා.
මහරහතුන් වැඩිමගොස්සේ ධර්මීය දේශනා කළ පූජ්‍ය රජගිරිය ආරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තුනුරුවනේ ආශිර්වාදයෙන් සියලුම සම්මිය දෘෂ්ටික දෙවියන්ගේ රැකවරණයෙන් යහපතක්ම වේවා, උන්වහන්සේට නිදුක් නිරෝගී භව ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරමු.